Nama hari.
Oh, marga විදිහට බුදුහාමුදුරුව කියන්නේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්නවා. චතුරාර්ය සත්‍ය තමයි බුදු කෙනෙක් එලි කරලා දෙන්නේ. නේද? හැංගිලා තියෙන චතුරාර්ය සත්‍ය. එතකොට අපි හැමතිස්සෙම ගලපලා බලන්න ඕන අපි කරන දේ චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද? කියන දෙයක් තමයි දැන් භාවනා හරි මොනවා හරි කරගෙන යනකොට මේක කිරීම තුළින් චතුරාර්ය සත්‍ය කොච්චර අවබෝධ වුණාද කියලා. ඔව් චතුරාර්ය සත්‍ය කියන එක මොකක්ද? දුකට හේතු මොකක්ද? නිරෝධයෙන් මොකක්ද මාර්ගය? ඔව් ඔය හතරනේ.
මේක
දුකට හේතු
මොකද?
ඔව් දැන් දුකක් කියන එක මෙහෙම තේරුම් ගන්න. දැන් අපි දැනට දන්න දුකක් තියෙනවා. ඒ හින්දා නේ මේ මම හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ නේද? කොහොම හරි දුකෙන් ගැලවෙන්න ඕන කියලා. හැබැයි ඒ දැනගත් දුකයි බුදුහාමුදුරුව අදහස් කරන මට්ටමේ දුකයි අතර පරතරයක්. බුදුහාමුදුරුව දේශනා කළේ මේ සංසාරේ යන අය දුක්ඛේ අඥානයි. නේ රහතන් වහන්සේ තමයි දුක්ඛේ ඥානං වෙන්නේ සම්පූර්ණ. ඊට කලින් තියෙන්නේ දුක ගැන වුණත් අර ඉතරා මට්ටම කවදෝදේ. ඒ පැත්තෙන් බැලුවොත් අනිත් පැත්තෙන් දැන් බුද්ධත්වයේ ලැබලා ප්‍රථම ධර්ම දේශනාවේ කියන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළේ පෙර නොයසු විරු ධර්මතාවය අවබෝධ කරගන්න. උබ්බේ අනනුසුපේසු ධම්මේසු අකපාඩම් කියනවා ඇතිනේ. උබ්බේ අනනුසුපේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මය තමයි මේ අවබෝධ කරගන්න. මොකද්ද දුක්ඛ සත්‍ය? එතන ඉන්නේ පටන් ගන්න. ඒ කියන්නේ බුද්ධත්වයේ ලබන මොහොත වෙනකන් සිද්ධාත් කුමාරයාගේ කාලෙවත් අහපු නැති දෙයක් තමයි මේ අවබෝධ කරගන්නේ. නේද? බුදුහාමුදුරන්ගේම වචනනේ බුද්ධ අනනුසුපේසු ධම්මේසු කියන්නේ. එහෙම කියලා තමයි මේ මොකද්ද දුක්ඛ සත්‍ය. සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන අතරටම ওই කතාව කියනවනේ. පෙර නොයසු විරු ධර්මතාවයක් මේ අවබෝධ කරගන්නේ. නේද? එතනිනුත් අපි බලන්න ඕන. එතකොට මේ අපි දැනට දන්න ටිකද මේ බුදුහාමුදුරුව අවබෝධ කරගන්නේ. කියා දුන්නේ. අවබෝධ කරපු කම කියා දුන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හැබැයි අපි හිතමු නිවන් දකින්න අවශ්‍ය ටික රහත් වෙන්න අවශ්‍ය ටික ඒ මට්ටමේදී ගත්තොත් මේ චතුරාර්ය සත්‍ය ගැන අපි දැනට තියෙන දැක්ම හරි අවබෝධ කරගන්නවා. දැන් මේ චතුරාර්ය සත්‍යෙම එක එක මට්ටමේ අවබෝධ වීමේ සෝවාන් වීම, සකෘදාගාමී වීම, අනාගාමී වීම, අරහත් වීම. මේ එතකොට ඒ වයින්ස් බලන්න පුළුවන් ඔක අවබෝධ එක එක මට්ටම්. එතකොට දැන් දුක කියන එක ඊළඟට බුදුහාමුදුරුවෝ විස්තර කරපු වෙලෙන් අපි අර ගොඹුරු දැනගන්න ඕන. සංකිට්ඨේන පංච උපාදාන සංඛා දුක්ඛා කියන එක. අනිත් එක සාමාන්‍යයෙන් ලෝකෙට ඇවිත් දුකයි කියලා තේරෙනවනේ. හැබැයි තේරුම් ගන්න අමාරු එක තමයි පංච උපාදාන ස්කන්ධයේ දුකයි කියන එක. ඊට කලින් කියන ওই ලෙඩවීම දුකයි, වයසට යන දුකයි, මරණය දුකයි කියන එක සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධය දුකයි කියනකොට අපිට ඊට වඩා හොයන්න නේද? එතකොට පංච උපාදාන ස්කන්ධ කියන්නේ දැන් බලන්න. එතකොට පංච උපාදාන ස්කන්ධය කොයි වෙලාවෙද හටගන්නේ? දැන් යාති පහක් තියෙනවා. දැන් අපිට තේරුම් ගන්න දේසි තැන තමයි රූපයක් කියන තැන. රූපයක් තියෙනවා කිව්වොත් ඔතන යාති පහම තියෙනවා. නේද? අතන මේසයක් තියෙනවා කිව්වොත් මේස කියන්නේ රූපය. ඒකේ ඒ රූපේ එක්ක තියෙනවා වේදනා ගතියක්, කැමැති ගතියක් තියෙනවා. ඒකේ සංඥා ගතියක්. ඒක ගැන අපිට අදහස් ටිකක් ඇවිල්ලා නේද? මේක පාවිච්චි කරන්න පුළුවන් මොකටද? ඒක නේ නේද? චේතන. ඒක තමයි සංඛාර. ඒකට ඕවා ගැන දැනගෙනත් තියෙනවා මේක තමයි විඤ්ඤාණ. ඒ ටික තේරෙනවනේ. ඒකට දැන් තේරෙනවද මේසයක් තියෙනවා කියනකොට රූප උපාදාන ස්කන්ධේ විතරක් නෙමෙයි පංච උපාදාන ස්කන්ධෙම තියෙනවා. හටගෙන. නේ. ඒකට එළියේ මොන රූපයක් තියෙනවා කිව්වත් ඔය සිද්ධිය නේද? පංච උපාදාන ස්කන්ධයක් හටගෙන. ඊළඟට අපේ ශරීරේ තියෙනවා කිව්වොත් ඒකත් රූපයක්.
ඒක
රූපේ. ඒක තියෙනවා කියනකොට
ඒක තියෙන
නාම ධර්ම කතාව නෙමෙයි රූපයක් තියනවා කියනකොටම තේරුම් ගන්න එතන පහම තියෙනවා. අර මේසක කිව්වා වගේ
සම්පෙත් ගන්නේ චොකෝමයි.
දැනට රූපයක් කියන ගතිය කරනවා. දැන් රූප කියන්නේ මොනවද? රූප කියලා අපි අදහස් කරන්නේ මොනවද? ඇහැට තියෙනවා. කනට ඇහෙනවත් සත්ත්වයක. රූප කියලා අදහස්
කරන්නේ
මේ ආයතන පහට මොනවා හරි අහු වෙනවා නම් ඒව රූප ගණයට වැටේ. ඇහ කන නාසය දිව
ශරීරය.
ශබ්දේ. තව විදිහට කිව්වොත් ලෝකෙට අයිති දේවල්. ලෝකේ හැදිලා තියෙන්නේ ඔන්න ඔය රූප ටික එකතු වෙලා. අපි දන්න රූප ටික ඔක්කොම එකතු කරගහන ඔබට ලෝකෙ තියෙනවා. නේද? ඒවත් අයිති. හරි. අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන රූපයක් අඳුරගන්න හැටි. ඔය එක විදිය. තව රූප අඳුරගන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ කියලා දෙනවද රූප මොනවද? රූපේ කියන්නේ මොකක්ද? සතර මහා ධාතු නේද? හැදිලා නැහැ. ඒ කියන්නේ අපිට යම් කිසි තැනක සතර මහා ධාතු ගතියක් අඳුරගන්න පුළුවන් නම් අපි කියන රූපේ. ධර්මයේ ඇල්ලුවත් තද ගතියක් තියෙන හින්දා ඒක අනිවාර්යෙන් රූපයක් වෙනවා. නේද? අපට සතර මහා ධාතු ගතියක් දැනගන්න පුළුවන් නම් ඒ රූපය. නේද? ඒ විදිහටත් රූප අඳුරගන්න පුළුවන්. තව තියෙනවද රූපයක තියෙන ලක්ෂණ? රූපයක් කියලා දැනගන්නේ කොහොමද?
ආයතන.
ආයතන තියෙනවා කියනවා. මේසට ආයතන
තියෙනවා.
අපි මොකක්ද? සජීවි ආයතන නේද? සත්තු හරි මාංශයෝ හරි ඒගොල්ලන්ට ආයතන තියෙනවා කියලා කියන්න. තවයි අපේ ශරීර ටික ගන්න ශරීරවල තියෙන ලක්ෂණ මොනවාද මොනවයින්ද වයපේ ආහ අපි දැන් පොඩි කාලේ ඉඳන් මේ නැකන් කාපු ආහාර නොතිබුණා නම් මේ ශරීරේ තියෙන්න බෑ නේද? අපට ආහාරයෙන් යපේ හරි අජීවීවත් ඔව හිතන්න ඕන බොහොම හොඳයි. අපි මේසේ ගත්තොත් අර ඩෙස්ක් එක හරි මොකක් හරි ගත්තොත් එතන ලී වලින් ඉන්නේ හැදිලා තියෙනවා. ලී ටික වහින්න. ලී ටික වහින්න. ගහ. ගහ ආහාර ගත්තේ නැද්ද? ආහාර අරන් තියනවා නේද? එතකොට එතනත් එහෙම හිතලා බැලුවොත් ආහාර උදව් වෙනවා. එකක් හිතුවක් සමහර ඒවා හිතාගන්න පුළුවන් ඈ හිතන්න අමාරු ඒවත් ඇති. එහෙනම්ට මොකක් හරි ආහාරයෙන් ඇතෙනවා නම් ඕක රූපයක් කියන එක පැහැදිලි. රූපයක් නෙමෙයි.
රූපයක්
තමයි මොකක් හරි ආහාරයෙන් ඇතෙනවා නම් අනිවාර්යෙන් රූපයක්. මොකද ආහාර කියන්නේ රූපනේ. ආහාර වලින් හැදෙන ඕන දෙයක් ඒකට රූප වෙනවා. නේද? දැන් අපි බැලුවොත් අපේ ශරීරයේ හැදිලා තියෙන්නේ මොනවයින්ද? කෙස්ලොම්නිය දත් තරවයි. හේ. කෙස්ලොම්නිය දත් ඕ සම්මස් ඕ හැදුනේ මොනවයින්ද? ගන්න ආහාරයි. හේ. අපට ආහාරයෙන් හැදුන දේවල්. ආජීවී උනත් දැන් කෙස් ගත්තාම ආජීවීන්. කෙස් වෙනම ගත්තොත් ඒකත් ආහාරයෙන් හැදිලා. ආහාරෙත් අජීවි, ඒකෙන් හැදෙන දේවලුත් අජීවි. හරි, පණ නැති දේවල්.
අපි අජීවි කියලා
නේද බෑනේ. හා? ගසුත් වැඩෙනවා. එහෙනම් අපි ඒක ජීවි කියලා ගන්න. ඒ කියන්නේ විඥානයක් පහළ වෙන්නේ නැත්තම් නියපොතු ගන්නකො නියපොතු වැඩෙනවා. හැබැයි ඒක ජීවි කියන්නේ
නෑනේ.
නියපොතු වලට හිතන්න බෑනේ. ඒකයි ජීවි නෙවෙයි. ඔව් ජීවි කියනකොට ඔය දැන් විද්‍යාවෙන් කියන ජීවි ගතිය නෙමෙයි. දැන් විඥානයක් පහළ වෙනවද නැද්ද කියන්නේ. හිතන්න පුළුවන්. හිතක් පහළ වෙනවා. හිතක් පහළ
වෙනවා.
දැන් මේ කොටස වෙනම ගත්තොත් ඒකට හිතන්න පුළුවන්. අප දන්නවද මට අප කියනවාද? නෑ. නෑ. අපි තමයි ඔකට අත කියන්නේ. ඒ කොටස ගත්තොත් ඒ කොටස දන්නේ නැහැ. ඒ කොටසට හිතන්න බෑ.
දත දන්නේ
නැහැ. දත දන්නේ නැහැ. මට දත කියන්නේ. නේ. ඒකට ඒක ආහාර නිසා සකස් වෙන මොනවා හරි කොටස. කොහොම හරි දැන් ඔක ඔක වෙනම ඒ පැත්ත කතා කරමු. ඒක ඒ ආහාරය ගැන කරද්දී බලන්න පුළුවන්. ඔව් ආහාර දැන් මම කතා කළේ කබලින්ක ආහාර කියනවා. තව තියෙන ආහාර යටි හතරක් තියෙනවා. දැනට එච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. දැන් මේ මේ රූපයක් මොකද්ද කියලා අඳුරගන්න. ආහාරෙන් හදනවා නම් පැහැදිලි නේ? තවත් විදිහකට බුදුහාමුදුරුවෝ රූපේ අර්ථ දක්වනවා. මතක් කරගන්න පුළුවන්. ධාතු කිව්වනේ. ධාතු නිසා කිව්වා. හැට කනට ඒකට අහු වෙන නිසා, ආයතන වලට අහු වෙන නිසා කියලා කිව්වා. ආහාරයෙන් යතන නිසා කියලා කිව්වා. තවත් විදිහකට රූප විස්තර කරලා තියෙනවා.
නාමයක්
නැත රූපයක් නැද්ද? නැහැ කියන්නේ. මම රූපයක් අඳුරගන්න. රූපේ ලක්ෂණයක් තව එකක් තියෙනවා. රූපයකට තියෙන ලක්ෂණ පොදු ලක්ෂණ ඕන රූපයක් මොකද
වෙන්නේ?
වෙනස් වෙනවා. එතන රූපණේ වෙනවා කියලා කියනවා. රූපණේ වෙන අර්ථෙන් රූප. රූපණේ වෙනවා කියන්නේ ඒ තියෙන ස්වභාවයේ වෙන ස්වභාවයකට අන්‍ය තත්ත්වයකටපත් වෙනවා. විපරිණාම වෙනවා කියන්නේ. හරි? අසාන්‍ය තත්ත්වන් කියන්නේ ඒක. රූපණේ වෙන්නේ වෙනස් වෙන්නේ මොනවයින්ද? සීත උෂ්ණ නැසි මදුරු හේ දැන් ගින්නට අහු වුණොත් එහෙම රූපේ වෙනස් වෙනව නේද තියෙන විදිහ ඒ රූපවල ගත එතකොට ඒ සාමාන්‍ය ස්වභාවික දේවල් හිඳ සීත උෂ්ණ නැසි මදුරු සර්ප සර්පේ කෑව කිව්ව නේද කවුද එතකොට වෙනස් වෙනවා ඒක ඉදිමිලා එන්න පුළුවන් නේද ඒක තමයි රුප්පණය වෙනවා දැන් තියෙන විදිහ
වෙනස්
නේද එතකොට රුප්පණය වෙන අර්ථෙනොත් රූපය වෙනස් වෙනවා නම් ඒකට රූප කියලා ගන්න
පුළුවන්
ජීවිතේ රුප්පණය ඔව් වැස්සට තෙමිලා මේ මේසේ එළිය තිබ්බොත් එහෙම මේ පාට වෙනස් වෙනවා විකල යනවා රේය කනවා රෝමය වෙනවා ඒක රුප්පණය මේසේ තියෙන ස්වභාවය වෙනස් වෙනවා ඒ රුප්පණය වෙන අර්ථයෙන් උත් රූප කියලා කියන්න පුළුවන් දැන් පැහැදිලිද රූපයක් අඳුර ගන්න තියෙන විදි හතරක් තිබුණා මතක් කරමු ඩායි මොකද සතර මහා ධාතු නිසා ඊළඟට ආහාර නිසා රුප්පණය වෙන නිසා අනිත් එක මතක් මතක් ආයතන වලට අහු වෙනවා ආහාරය නිසා රුප්පණය වෙන නිසා කියුවා නේද? පංචපාදාන ස්කන්ධ එකක් නේ රූප. රූපේ අඳුර ගන්න හැටි තමයි මේ කියන්නේ. මතකනේ. ආයතන වලට අහු වෙනව නෑ. හැට පේන දේවල් රූප කියලා කිව්වයි. ඒක හරියට. මේකට සතර මහා ධාතු හින්දා රූප කියලා. ආහාර නිසා රූප කියලා. කුප්පණේ වෙන නිසා
රූප.
හතර හරි.
හතර හරි.
සතර මහා ධාතු හින්දායි ආයතන වලට අහු වෙන හින්දායි ආහාරය නිසා යපෙන හින්දායි කුප්පණේ වෙන නිසා නේ. දැන් පුළුවන් ද රූපයක් අඳුරගන්න? මොකක් හරි රූපයක් දැනෙන්න කියලා. මම ඉස්සෙල්ලා හිතුවේ මේ පොත රූපයක්ද කියනකොටම කියන්න පුළුවන්. ඔව්. ඇයි රූපයක් කියන්නේ? අර හේතු වලින් මොකක් හරි කියන්නේ. ඇහැට පේනවා. අල්ලලා බලන්න පුළුවන්. අතර මහා ධාතු ගතිය. නේද? ඒ විදිහට කියන්න පුළුවන්. එතකොට ඔය තියෙන එක එක්කෙනා ඉන්න ශරීර ගොඩක් තියෙන අය රූපද නැද්ද? රූප. අර හේතු වලින් රූප. නේද? එතකොට අපි ලෝකේ රූපයක් කියලා පිළිගන්නේ ඕක. දැන් ඉස්සෙල්ලා කිව්ව මතකද යම් තැනක රූපයක් තියනවා නම් අපේ රූපය විතරක් නෙමෙයි අපි බාර අරන් තියෙන්නේ පහක්. වේදනා සංඥා සංකාර විඥාන කියන හතරත් ඔතන ඉතිරිනවා. මම රූපයක් දැනගන්න බෑ ඒතුරු ටික නැති. නේද? ඒකට අපි රූපයක් තියනවා කියනකොටම පංච උපාදානස්කන්ධයක් තියනවා කිව්වා. හරි නේද? හ්ම්. හිතා ගන්න පුළුවන් නේ.
අජීවීක
ඕන එක.
අජීවීක.
ඒක තමයි මේසයක් තියනවා කියනකොට. හරි. පොරලෝසුවක් තියනවා කියනකොට. අපිට කැමැති ඔටොමැටික් එකක් තියෙනවා නේද? වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා. ඒක ගැන අදහස් පිට තියනවා නේද? ඔව්. ඒකට සජීව වෙන්න පුළුවන්, අජීව වෙන්න පුළුවන්. එතකොට ඔය රූප ටික එකතුවක් නේද අපි ලෝකේ කියලා කියන්නේ. නේද? ලෝකේ කියන්නේ රූප ගොඩක්. රූප ටික අපි දන්න රූප. නේද? පරිදි හිරවත් අපේ විඥානික අහු වුණ රූප. දැනගත්තු වේ.
නේද?
අපි එහෙම තමයි කියන්නේ. ඒ වුණාට ඔය පහම හටගන්නේ එකම හිතට. අර පැත්ත බලන්න මේ දෙයක් තියෙනවා කියනකොට ඔය පහම
හටගන්නවා.
ඒක හිතක ඔය ටික ඔක්කොම ඇති. ඔවට කියන්නේ චෛතසික කියලා. වේදනාව, සංඥාව, චේතනාව කියන ඒවා හිතත් එක්ක ඇති වෙන හිතේම තියෙන ඒවා. වේගයට වඩා එතන තේරුම් ගන්න ඔයකට එක පාර ඇති වෙන. හිත ඇති වෙනවා නම් එතන
ඔක්කොම
චෛතසික ටික තියෙනවා. එකකට පස්සේ එකක් කියන්නේ අපි මේ පැහැදිලි කරන්න තේරුම් කරන්න පහසු වෙන්න විස්තර කරනවා නිසා සිතක්කින් මොකක් හරි දැනගන්නා නම් ඒ දැනගන්න ටිකත් ඒ සිතේ සිතත් එක්කමයි
ඉතින්.
එම් සිතකටම පහ අනිවාර්යෙන් තියෙනවා. අඩුම ගානේ පාපි වෙනවමයි. හරි. කවදාවත් එකට පස්සක්ක් කියලා හිතන්න යන්න එපා. පැහැදිලි කරන්න එහෙම කියනවා. මේක නිසා නේ. තේරෙනවද?
තේරෙනවා.
දැන් අපි ඒක උපමාවක් කිව්වොත් තව ටිකක් තේරුම් ගන්න දැන් හෙවණැල්ලක් ඇති වෙනවනේ. නේද? දැන් මේ අපේ හෙවණැල්ල ඔන්න මේසට වැටෙනවා. නේද? දැන් අපි හෙවණැල්ල ඇති වෙන්න මොනවද උදව් වෙන්නේ හේතුව? අත ආලෝකය. නේද? මේසෙත් උදව්. හෙවණැල්ල වැටෙන්න දෙකුත් තියෙන්නේ නේද? නැත්තම් පොළව හරි කොහේ හරි නේද? අතයි ආලෝකයයි මේසෙයි තුනම එක උදව් වෙලා නේද හෙවණැල්ල ඇති වෙන්නේ? නේද? දැන් අපිට කියන්න පුළුවන් ද ඔය හෙවණැල්ල තියෙනකොට
කොකද ඉස්සෙල්ලා
කොකද ඉස්සෙල්ලා ඔය හේතු ටික ඔක්කොම යෙදෙන්න කොට විතරයි හේවණල්ලගෙන කතා කරන්න පුළුවන්. නේද? ඒ වුණාට අපිට විස්තර කරන්න පුළුවන් අත නිසා තමයි අර හේවණ. ආලෝකේ නිසා තමයි හේවණ. නේද? ඔව් එහෙම නිසා කියලා විස්තර කරන්න පුළුවන්. ඒ වුණාට ওই ටික ඔක්කොම එක මොහොතේ තියෙන. පැහැදිලි නේද? සිතිවිලි ටික නැත්නම් චෛතසික ටිකක් තියෙනවා. පස්සේ වේදනාව, සංඥා, චේතනා, මනසිකාර වගේ දිනා හතක් තියෙනවා. ඒක තමයි හැම හිතකම තියෙනවා. ඊට අමතරව තව ඒවත් යෙදෙන්න පුළුවන්. ලෝභය, ඊර්ෂ්‍යාව. ඒක හැම හිතකම නැහැ. සමහර හිතවල. නේද? තරහ හිතේ ලෝභේ
නැහැනේ.
ඒවා සමහර හිත. හැබැයි මේ කියපු ටික හැම හිතකම තියෙනවා. සත්‍ය වේදනාව සංඥා චේතනා මනසකා. තව තියෙන අය ඔක්කොම මේ. වචන දැනගත්තේ නැතුවට කමක්.
එතකොට
මම මොකද කියන්නේ දැන් මේ ගෝනල් අයිති කවද? අයිති කාටද? ඒක නෑ. අය කොහොමද කාටද අයිති කිව්වොත් මං කියන්නම්
එයාට නෙමෙයි.
දැන් අපි අතට අයිති කිව්වොත් එහෙනම් මං ලයිට් එක නිවනවා දැන් හදන්නකෝ ඒක නෑ.
බෑ.
එහෙනම් ආලෝකයට අයිති කිව්වොත් එහෙනම් අත නැතුව හදන්නකෝ දැන් එහෙම නෑ. ලයිට් එකටද අයිති? ඒකටත් නෙමෙයි. අතටත් නෙමෙයි. නෑ. වැඩේ තියෙන්නේ ඔක්කොම උදව් වෙලා තමයි මේක හදන්නේ. ඒකෙන් තේරුම් ගන්න අර ඒ හේතු ප්‍රත්‍ය කියන්නේ ආධාර වෙන දේවල්.
ඒ වගේ හිතන ගුණ ස්පර්ශයෙන්
ප්‍රත්‍ය ටික ඔක්කොම යෙදුනොත් විතරයි ඒක පිළිගන්නේ. හරි. ප්‍රත්‍ය ටික යෙදিলা තියෙද්දි කාටවත් පුළුවන්ද ඔක නවත්තන්නේ? එහෙමද? නේද? බාහිර කෙනෙකුට හේවණල්ල හැදෙන එක නවත්තන්න බෑ. ඔය හේතු ටික යෙදিলা නෑ හැදෙනවම.
හැම දෙයකටම ඔය හේතු කියලා.
ඔව්. ඔන්න ඔය නීතිය තමයි මේ හැම තැනම තියෙන්නේ. අවශ්‍ය හේතු ප්‍රත්‍ය ටික යෙදුනොත් ඒ ඵලය හට ගන්නවා. ඔක කාටවත් මේ පාලනය කිරීම නෙමෙයි. හේතු ප්‍රත්‍ය වලින් එකක් හරි අඩු වුණොත් ඕක වෙන්නේ. ඒක
හේතු වෙන්නේ ඒකට ප්‍රත්‍ය වෙලා තමයි.
ප්‍රත්‍ය වෙන ගොඩක්
තියෙනවා.
ඵලයක්. ඒ වගේ අපිට ඔය ප්‍රධාන වෙන ටික විතරයි අපි කතා කරන්නේ. ඒක හේතු කියන්නේ. අපිට නොපෙනෙන ප්‍රත්‍ය වෙන දේවලුත් තියෙන්න පුළුවන්. හරි. ඒකත් අවශ්‍ය තමයි තේරුම් ගන්න තියෙන ධර්මතාවය. පටිච්ච සමුප්පාදේ. ඒකේ පටිච්ච සමුප්පාද. හේතු ප්‍රත්‍ය ටික යෙදුනොත් ඵලය. මේ හේවණල්ල අපිට හේවණල්ල වෙන් කරලා කතා කරන්න බෑ. මේ හේතු ප්‍රත්‍ය එකමයි හේවණල්ල. ඒව නැතුව හේවණල්ලක් ගැන දැන් කොහොමද කතා කරන්නේ? හේ. හේතු තියනකන් හේවණල්ල ගැන කතා කරගන්න. ඒක හේතු යෙදෙනවා නම් විතරයි ඵලය. හේතුන්ගෙන් තොරව ඵලයක් ගැන කතා කරන්න බෑ. ඔක තමයි තේරුම් ගන්න තියෙන ධර්මතාවය. ඒක තේරුම් ගන්න නම් මේ වටේ යන්නේ අපි.
එතන හොඳට අවබෝධ වෙනවා නම් ප්‍රශ්නේ නැහැ.
ඒක අවබෝධ වුණා නම් රහත් වෙන්නම පුළුවන් ඇත්තම.
මම දීකටම
හේතු වෙන හේතුවක් තියෙනවා.
එකක් තිබුණා
තරහ කැටේ වෙනුණා
කියෙච්චා. ඔව්. ඒ හේතු තියෙනකොට විතරයි තරහස්. අපිට තරහකාරය මතක් වෙනකොට විතරනේ තරහක්. උදව් කරපු කෙනෙක් ගැන මතක් කරනකොට කො තරහ. නැහැ. ඒකට හේතු යෙදෙනකොට ඒක තියෙනවා. හේතු නැත්නම් ඒක නැහැ. ඒත් ඒක මම කරන එකක් නෙවෙයි. තව වෙන කෙනෙක් කරන්නේ දුකුත් නෙමෙයි මේ හේතු ටික යෙදුනොත් ඒක නේ ඔතන තමයි ප්‍රතිච්ඡ සමුප්පාද නැත්නම් බුදුදහම කියන්නේ ප්‍රතිච්ඡ සමුප්පාද හේතු ඵල වාදේ පොට්ටක් ගැඹුරු මොකද හේතු ඵල සමයි දැන් මම මෙහෙම කිව්වොත් දැන් අපි වස්තු වෙනවනේ හාල් වලින් නේ කොහොමද බත් කියන්නේ හාල් තම්බලා බත් වෙනවා නේද දැන් බත් තියෙනකොට හාල් තියෙනවනේ නේ හාල් තියෙනකොට බත් තියෙනවා. හැබැයි හාල් හේතු වෙලා නැද්ද බත් හැදෙන්නේ? හේතු වෙලා. දැන් හේතුඵලවාදී පටිච්චසමුප්පාදේ වෙනසක් තියෙනවා. පටිච්චසමුප්පන්න කියන්නේ මෙන්න මේ හේවණල්ල තියෙනා වගේ ස්වභාවයක්. අත නැත්තම් හේවණල්ලක් නැහැ. අතන හාල් නැතුව බත් තියෙන්න පුළුවන්. වෙනසක් තියෙනා නේද? හේවණල්ලට හේතු නැතුව තියෙන්න බෑ. එහෙම හොතේ දෙන්නේ. එතකොට අර හාල් වලින් බත් වෙනවා කියන එක හේතුඵල සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒක පටිච්චසමුප්පන්න නෙවෙයි. පටිච්චසමුප්පන්න කියද්දී හේතුන් යෙදিলা තියෙන මොහොතේම ඵලයක් තියෙනවා. එහෙනම් හේතුපත්‍යයන් යෙදিলা තියෙන මොහොතේ ඵලයක් තේනවා විද්‍යමාන වෙනවා. හේවණල්ල ඒ හේතු යෙදෙනකොට හේවණල්ල විද්‍යමාන වෙනවා. හේතු නැතිලා මේක පේන්නේ. හා හාලු ඉබතේ ගත්තොත් එහෙම නෙවෙයිනේ නේද? හාල් නැතිවත් බත් එකට තියෙන්න පුළුවන්.
බත්
නැතිවත් හාල්. දැන් මේකේ එහෙම බෑ.
අර තුනක්
තියෙනවා. ඔව් මේ නේ. පටිච්ච සමුප්පන්න කියනකොට එකකින් තොරව අනිත් එක ගැන කතා කරන්න බෑ. ඒවා යෙදිලා තියෙන වෙලාවෙම විතරයි ඒක කතා කරන්නේ. එන කන ගැඹුරක්
තියෙනවා.
ඒකේ හේතුඵල සම්බන්ධෙහි පටිච්ච සමුප්පන්නයි කියන එකේ වෙනසක් තියෙනවා. ආල්ලුයි බත්වලයි හේතුඵල සම්බන්ධයක් තියෙනවා. ආල්තික වැය වෙලා තමයි බත් හැදිලා
තියෙන්නේ.
පටිච්ච කියන්නේ නිසා කියන්නේ. එකතු වෙන හැටි. නිසා හේතු. ඔව් ප්‍රත්‍ය වෙන. නැහ්. චක්කුංච පටිච්ච රූපේච කියනකොට ඇහැයි රූපේ නිසා. ප්‍රත්‍ය. හා?
පටිච්ච
ඒක වැරදි
කියලා.
පැටි ඉච්චි සම්පටි. ඒකට අපිට ධර්මය කියන්න බෑ. අර වචන හැදි නැහැ කියරන්
ඉන්නේ.
ඒක ඒක විදිහට විස්තර කරන එක කියන. අපි පැටිච්ච කියන එක දැන් සාමාන්‍යයෙන් එන්නේ මේකේ. නිසා. කන්නේ
නිසා
නා විඥායි සංඛාරයි ගත්තොත් අන බලන්න දැන් එතන හේතුඵල නිසා කියන සම්බන්ධිකුත් තියෙනවා පටිච්ච. ඒ පටිච්ච සමුප්පන්න කියනකොට ওই දෙක එක මොහොතේ තියෙන්නත් ඕන. අවිද්‍යාව එකමයි අපිට සංඛාරය ගැන කතා කරන්නේ. හෙවණේ. අවිද්‍යාව නැති වෙලා ඊට පස්සේ සංඛාරය ඉදුණා නෙවෙයි. තේරෙනවද? අතන හාල් නැති වෙලානේ බත් ඉපදිලා
තියෙන්නේ.
නොදන්න කම තියෙනකොටමයි මුලාව තියෙන්නේ. අර වතුරට එබෙන බල්ලා හිතන්නේ. නේද? වතුරට එබිලා ඒ අවිද්‍යාව එක්කමයි බල්ලෙක් තියෙනවා කියලා හිතන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාරය. ඒ දෙක එකට එන්නේ. අතන හේතුයි ඵලයි එක මොහොත. අර පාළියෙන් කියනා ඉනස්සෙන් සති ඉදන් හෝති. මේවා තියෙනකොට මේක තියෙනවා. ඉනස්සෙන් සති ඉදන් හෝති. එතකොට මේවා වෙන වෙනම කතා කරන්න බෑ. වෙනම තියෙනවා කියලා කතා කරන්න බෑ. හේතුන්ගෙන් තොරව ඵලය ගැන කතා කරන්න බෑ. නේද? ඒකයි පටිච්ච සමුප්පන්න කියනකොට පොඩ්ඩක් ගැඹුරුයි මේ හේතුඵල. හාලු ඉපතිය හේතුඵල ඒක පටිච්ච සමුප්පන්න නේද? හේවණල්ල පටිච්ච සමුප්පන්නයි කියලා මතක තියාගන්න.
ඒ මොහොතේ නේ
ඒ මොහොතේ. ඒ අපි ඒක ගැන කතා කරන මොහොතේ හේතු ටිකක් කියනවා ඵලයක් තියෙනවා. හේවණල්ල ගැන කතා කරනකොට අපක් තියෙනවා ආලෝකෙත් තියෙනවා ඒක වැටෙන තැනක් තියෙනවා. නේද? ඒවා එකක් හරි අඩු වුණොත් ඕක ගැන කතා කරන්න බෑ.
රූපයක්
ගැන පහළ වෙන මොහොතත් ඔය වගේ. ඉන්නම් සංගති පස්සෝ කියන්නේ. හැයි රූපේ චක්කු විඥානේ ඒ තුනේ සංගතිය පස්සේ කියනකොට ওই තුනක් ඒ මොහොතේ යෙදিলা තියෙනවා. ඇහැයි රූපේ විඥානයි. ඇහැයි රූපේ ඉවර වෙලා විඥානේ හටගෙන නේද? විඥානේ කියන මොහොත කියනකොට ඇහැ කියන කතාවයි රූපේ කියන කතාවයි විඥානේ කියන කතාවයි තුනම සංගතිය. සංගතිය කියන්නේ තුනම එක මොහොතේ යෙදিলা. ඕකටම තමයි පස්සේ කියන්නේ. මොකක්ද ඒක? අටිච්ච සම්පන්නද හේතුඵලද?
ගෙලිය
තියෙනකොට මල නෑ.
නෑ නෑ.
අටිච්ච සම්පන්න කිව්වොත් ඵලය තියෙනකොට හේතුත් එතනම පේනවා. හේතුන්ගෙන් තොරව ඵලය ගැන කතා කරන්න බෑ අටිච්ච සම්පන්න. හේතුඵලවලදී හේතු වෙනම තියෙයි හේතු නැති වුණත් ඵලය වෙනම තියෙයි
ඒ තියෙන ඵලය
හදන්න පුළුවන් තමයි එතනදි දෙකම පේනවා
නේද ඔව් කටිච්ච සමුප්පන්න කියනකොට හේතුන්ගෙන් තොරව ඵලය ගැන කතා කරන්න බෑ වෙන් කරන්න බෑ වෙන් කරන්න බෑ කියලා හිතා ගන්න හේතු එක්කමයි ඵලය ගැන කතා කරන්න ඕකමයි ඔන්න දැනගන්න ඕනේ
ඒක දැනගෙන හිටියේ
නේද ඒක තමයි ධර්ම ඕක තේරුම් ගත්තා නම් කොහොමද ඔක දැනගත්තා නම් සෝවාන් වෙනවා. ඇත්තටම ඔය ධර්මතාවයේ මෙන්න මේකයි
කියලා. ඒක අවබෝධ කරගන්නනේ ඉතින් නේද?
මේ හේතු තියෙනකොටමයි ඵලය. හේතුන්ගෙන් තොරව ඵලයක් ගැන කතා කරන්න බෑ කියලා ධර්මතාවය. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වුණා කියලා ධම්මචක්කේ මොකක්ද කියන්නේ? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධතං. මොනවාක අවබෝධ කරගන්න. නේද? ආනන්ද හාමුදුරුවෝ ඉස්සෙල්ලා සෝවාන් වෙන්නේ නේද? තප්පක
සාමුන්නේ.
කොණ්ඩඤ්ඤ. නේද? පස්සකටව සංගි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. එතකොට කොණ්ඩඤ්ඤ තවුස සෝවාන් වුණා කියනවනේ. ඊට පස්සේ කියනවනේ මොකක්ද අවබෝධද? යං කිංචි සමුදය ධම්මං සබ්බංසං නිරෝධං. ඒක නේද
කියන්නේ? ඒ කියන්නේ අර අනිත් පැත්තේ තේරුන්නේ
මෙයාට මේක තේරුණා. නේද? යං කිංචි සමුදය ධම්මං යමක් සමුදය. සමුදය කියන්නේ මොනවායින් හරි උපන්නා හේතු නිසා උපන්න සමුදය නේද ධම්ම ධම්ම කියන එක අන සමුදය එලා හේතුන්ගෙන් හටගන්න හරි ඉන්නේ සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම එක නිරුද්ධ වෙනවා තව ඊට වඩා හොඳයි අපි අර සරිත්ථම උපතිස්ස කෝලිත උපතිස්ස දෙන්න යනකොට නේද? හාමුදුරු කෙනෙක්ගෙන් බණ ඇහුවා නේද? අස්සයි. මහරහතන් වහන්සේ. මොකක්ද
කියන්නේ?
මම දන්නේ නැහැ. දන්නේ කියලා කෙටියෙන් කියවනේ. මොකක්ද කියන්නේ? මේ ධර්මා හේතුඵල. හේසං හේතුන් තථාගතෝවා. මේ ධර්ම කියන එක මේ ධර්ම. හේතුන්ගෙන් හටගන්නේ. පටිච්ච සමුප්පාදය කියන්නේ දෙයක් ගැන කතා කරන්න බෑ හේතුන්ගෙන් තොරව. මේ ධර්මා හේතුඵල. නේද? හේතු. ඔව්. මේ ධර්මා හේතුඵල. අපිට දෙයක් ගැන කතා කරන්න බෑ ඒක හටගන්න හේතුන් නැතුව. එතන හේතු යෙදෙන කොටමයි ඵලය. මේ ධර්මා හේතුඵල. දේශං හේතු කතාවේ හේතු ටික කතාවේ දේශනා කරනවා කිසිම ධර්මතාවයක් තියෙන්න බෑ හේතුන්ගෙන් තොරව ඒ හේතු මොනවද කියලා කතාවේ දේශනා කරනවා මේ ධම්මා හේතුඵව තේසං හේතුං සසාගත. ඕක අහනකොට සෝවන් නෝ. අහනකොට කියන එක තේරුම් ගත්තා කියන්නේ සෝවන්. කිසිම දෙයක් ගැන වෙන් කරලා කතා කරන්න බෑ. ඒකට අදාළ හේතුන්ගෙන් තොර. ඔකමයි පටිච්ච සමුප්පාදේ නැත්නම් ධර්මයේ මුලින්ම දකින්නවා කියන්නේ. මේකයි නම් කියේ ඕක තේරුම් ගත්තා නම් හරියට දැක්කොත් සෝවන්.
හැමදේම ඉතින් මේ විදිහට දකින්න ඕනේ.
يعني කිසිම දෙයක් අපිට වෙන් කරලා මේක පවතින්න පුළුවන් කියලා හිතෙනවා නම් ඒක ලෝකෙටයි තියෙන්නේ. එහෙම වෙන් කරන්න බෑ. මම හේවනැල්ල මේ හේතුන්ගෙන් වෙන් කරන්න බෑ. අන්න ඒ වගේ හැම දෙයක්ම දකින්න ඕනේ. වෙන්න පුළුවන් නම් සෝවන්න.
තේරෙන්න ඉතින් කරගන්න.
කරගන්න ඉස්සෙල්ලා ඔක තේරුම් ගන්න. ඔක දකින්නකොට සක්කාය දිට්ඨිය කැඩෙනවා. සක්කාය දිට්ඨියට ඉතු වෙනවා. ඒක මම පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. දැන් අපි දැන් රූපයක් දැන් අර මේසේ තියෙනකොට දැන් පෙන්නුවානේ රූපයක් උපාදාන කළානේ. උපාදාන කළාගෙන බාරගත්තා. කවුරු හරි කිව්වොත් තවතන මේක නැහැ කියලා අපි රණ්ඩු වෙන්න යනවනේ. එහෙනම් කියන්න කොහමද? එයාන අපි ඕක දැඩිව ගත්තා. තවතන මේසයක් තියෙනවා.
දැන් තර්ක කරත් හැකි දන්න නිසා.
දැන් තර්ක කරත් හැකි. ඕකමනේ අර බල්ලා වතුරට එදිනා. අන්න බල්ලෙක් ඉන්නා කියලා දැඩිව බාරගත්තා. එයාට ඕක නැහැ කියන්න කිව්වොත් එයා රණ්ඩු වෙන්න යනවා. කොහොමද නැහැ කියන්නේ අර පේන බල්ලා. අපිත් ඕකම තමයි. උපාදාන කළාට පස්සේ ඒ කවුරුවත් කාටවත් වෙනස් කරන්න බෑ ඒක. දැඩිව ගත්තා. බාරගත්තා. හරි. දැන් ඔය රූපය බාරගත්තහම මොකද වෙන්නේ බලන්න. ඔය රූපේ අපි බැලුවොත් විතරද ඔතන තියෙනවා කියලා හිතෙන්. මේ අහක බලාගෙන ඉන්නකොට අතන මේසේ නැද්ද?
තියෙනවා.
දැන් අපි ඒ තප්පෙට නේද බාර අරන්. අපි බැලුවත් නැතත් ඔතන මේක තියෙනවා නේද? දැන් ඔන්න හේතුඵල නැත්නම් පටිච්චසමුප්පාදය ඔතන තියෙනවා. අපි බැලුවත් නැරොත් මේක තියෙනවා. ඒ කියන්නේ හේතු යෙදුණත් නැතත් ඵලය තියෙනවා. හරියට අර හාල් වලින් බත්තා වගේ නේද? ඒක ලෝකෙටයි ති හේතුඵල. ලෝකෝත්තර දර්ශනේ නෙමෙයි ලෝකෝත්තර දර්ශනේ කියන්නේ පටිච්ච සමුප්පාද. ලෝකෝත්තර දැක්කම පටිච්ච සමුප්පාද. ඉතින් මේසෙට තියෙන්න බෑ ඒකට අදාළ හේතු නැති. තේරෙනවා? ලෝකෝත්තර දැක්ක. ලෝකෙට අයිති දැක් මේ අපි ඉන්නකොට මේසෙ තියෙන අපි දැක්කත් නැතත් මේසෙ තියෙන. හරිද? ලෝකෝත්තර දැක්ම තාම තේරෙන්නේ නැහැ. මෙතෙන්දී එන්න ඕන මේසේ කියන ධර්මතාවයට වෙනම පවතින්න බෑ. ඒක හේතුය දෙන්නට. කියලාම ආයේ දුක්කප. ඒක තේසන් හේතුන් කතාව. මේක හේතු ටික කරගන්න තථාගතයන් වහන්සේ විස්තර කරනවා. එහෙම. අපිට තියෙන හේතුන්ගෙන් තොරව එක එක ඒවා කියන්න පුළුවන්. නේද? දැන් ඔයගොල්ලන්ගේ ගෙදර දැන් තියනවා නේද? නෑ නෑ අපි මතක් කළත් නේදත් ගෙදර තියෙනවා. තියනවා කියලා නේද අපි හිතන්නේ. එතන පටිච්ච සමුප්පන්න බව තියෙනවා.
තියෙනවා.
එතන හේතු. හේතු නේදලා තියෙන හින්දාම ඒකේ තියෙන්නේ නැත්නම් අපි මෙහෙ ඉන්නේ අපි හිතන වගේ තියෙනවා. අගේ පවතින දැන් හේතු ඕන නෑ. දෙත වෙනම තියෙන්න පුළුවන්. ඔන්න අපි දකින මට්ටම. අපි දකින මට්ටම. අපට ලෝකෝත්තර දැක්ම නෑ නේද? අපට තියෙන්නේ ලෝකෙට අයිති දැක්ම. ඇයි ඒක වෙනම පවතින්න පුළුවන් කියලා අපි හිතන්නේ? අපි ඒක උපාදාන කරනවා. ඒ යතන මේසෙට වෙනම තියෙන්න පුළුවන් කියන්නේ අපි ප්‍රාදාන කරා. ඒ කියන්නේ ලෝකෙට අහුවිලා. ලෝකෝත්තර දැක්මට ඇවිල්ලා නැහැ. පටිච්ච සම්පදාය දැකලා නැහැ. පටිච්ච සම්පන්න අර හේවනැල්ල වගේ. හේවනැල්ලට වෙනම තියෙන්න පුළුවන් හේතු ටික නැති. බෑනේ.
ඒකේ
මාතෘකාව සංහාරින් අල්ලගෙන. සංහාව කියන්නේ ඒ ඒක ඒක මතයේ දෙන කෙලස්. දැන් අපි මුලා වුණාට පස්සේ යෙදෙන කෙලස් ටිකක් තියෙනවා. සංහා දිට්ඨි මාන අර ඔන්නෙම ගොඩක් තියෙනවා. අනිවාර්යෙන් තණ්හාවෙන් අල්ලා ගන්නවා මේ ලෝකෙට අහු වුණා. ඒ ලෝකෙට අහු වුණා කියන්නේ දැන් ඒක පටිච්ච සමුප්පන්නයි කියලා දැක්කේ නැත්නම් අහු වෙනවා. අගෙන අපි පටිච්ච සමුප්පාදේ දැකලා නැහැ. ලෝකෙට ඇවිත් ගියේ දැකලාද? දැන් අපි බලන්න ඕන ඔතන කොහොමද පටිච්ච සමුප්පාදේ දකින්නේ? ඒක ගියද්ද කියන්නේ එහි තියෙන දේ ගියද? ඔව් එහෙම පටන් ගන්න පුළුවන්. අපි ගියේ කියලා හිතන එක ගියද? කොහොමද බලන්නේ? අකට එක විදිහක් තමයි මම TV අර ගේ හැදිලා තියෙන්නේ. ගඩොල් සිංහෙන් TV වහල උළු කරෝ මේවා. ඕ කැලි ටිකක් එකතු කරලා නේද අපි ගේ කියන්නේ. නේද? ඒ කැලි හැදුවා කියන දාස්කම්. ඒක ඇයි? ඔය දැන් ඒ කැලි වලින් හැදුණා කියුවත්. ඒක කැලි ටික තියෙනවා. ගඩොල් එහෙම කොහොමද හැදිලා තියෙන්නේ? ගඩොල් කිව්වත් තමයි ඊළඟට සතර මහා නාම කියලා බලන්න. නේද? හරි. අපි ශරීරයටත් ওই ටික නේද කරන්නේ? ශරීරය කියනකොට නෑ නෑ. නැත්නම් ශරීරය නෙමෙයි ඔය තියෙන්නේ කෙස් ලොම් නේද? කොටස් 32. කොටස් 32 තියෙනවා නේද? කෙස් කියන්නේ මොනවද? ඊළඟට කියනවා නෑ. ඒක සතර මහා නාම. නේද? අහම් බලලා තියනවා නේද? එහෙම බලන්න ඕන.
එක්ක
බෙදලා බෙදලා අන්තිමට ඉතින් බෙදලා බෙදලා ඉතුරු වෙයි සතර මහා ධාතුවේ. බෙදාගෙන ඉන්නේ. බෙදන්න බැරි තර තමයි සතර මහා ධාතුවේ. රූප කලාප කියලා කියන්නේ. එයාට තේින්නේ නැහැ. ඒක බෙදන්න බෑ. අහලා තියෙනවා නේද? එතෙන්ට යනකම් යන්න පුළුවන්. හා? ඒ එතෙන්ට යනකම් පැහැදිලි නේද? ඒක කරලා තියෙනවානේ. නේද? කරලා නැත්තම් තව තව ඒවා වඩන්න. දැන් මොකද්ද දැනගත්තේ? රූප කලාප ටිකක් තියෙනවා. නැත්තම් සතර මහා ධාතුවක් තියෙනවා. කොහෙද තියෙන්නේ? ගේ තියෙන තැන. නැත්නම් ශරීරයේ තියෙන තැන. නේද? ඉහිව තියනවා කියලා දැනගත්තේ කවුද? මෙහි ඉන්න මම. දැන් සක්කාය දිට්ඨිය කැඩිලාද නැද්ද? දරුවෝ තේරුම් ගන්න. ඔය ටික බැලුවට තාම පටිච්ච සමුප්පාදය දැකලා නැහැ. හැබැයි ඒකෙන් දෙයක් වෙලා තියෙනවා. අපිට ගෙට ඇලීමක් තිබුණා නම් ඕක අදිනවා. නේද? ගේ අතාරින්න පුළුවන්. නේද? තරහවක් තිබුණා නම් ඕකත් අඩු කරන්න පුළුවන්. තරහකාරයව කඩලා කඩලා බැලුවම ඔතන තියෙන සත්‍රමාරයක් ගොඩ. ඒක තරහ ගන්න කවුරු එක්කද? කොටස් 32. කියන තරහවත් අඩු කරගන්න පුළුවන්. ගිය අතරලා තමයි මෙහෙ ආවේ. ඒ වුණාට එහි ගේ තියෙන. කියන්නේ තාම අතරලා නැහැ. නැහැ. අතරලා කිව්වට හිතට මතක් වෙනවා. මතක් වෙනවා කියන්නේ තාම අතරලා. ඇයි අතරලා නැත්තේ? ඒක තමයි මේ හොයන්නේ. මට අපි විශ්වාස කරනවා අපි ආවට තාම එහෙ ගෙදර
තියෙනවා.
අවදාරි අනුකම්.
කවුරු හරි ඇවිල්ලා කිව්ව තන්න මේ ලොකු දින්නක් ඇවිල්ලා මේ ගේ එහෙම කිච්චුනා කියලා දැන් ඇවිල්ලා ගෙඹුවා.
අනේ කමක් නෑ කියන්න පුළුවන් තැනට ඉන්නවා.
එහෙම කියන්න පුළුවන්. ඒකම නේ. එහෙනම් අර හිතට නිකන් මොකද්ද දැනෙනව නේද? අමාරු.
එහෙනම්
තේරෙන්නේ. හ්ම්. ඒකත් නෑ. දෙතර කවුද ඉන්නේ? දුවදරුව මනුස්සරුව වෙනම ඉන්නා.
දුවදරුව
ඔක්කොම නෑ. ළමයි ඉන්නවා. පොඩි අය. ප්‍රශ්නේ තමයි ඕවා එක එක මතක් වෙන. ඉන්නකම මතක් වෙන.
මතක් වෙනකොට හිතෙනවා මට අයිතිනේ දෙයක් මම මතක් කරගන්න. ඒක දෙකක් නේ. කියලා එහෙම හිතට එනවා. හිතෙන්න ඕනේ. හිතට එනවා. ඒ වෙලාවෙ හිතනවා මට මේ දැන් අයිති නෑ.
දැන් මම අන්න එහෙම තමයි. ඒ මතක් වෙනකොට එතන සිහිය නුවණ පිහිටනවා.
මතක් කරලා වැඩක් නෑ.
ඔව්. දැන් මතක් වෙනකොට දකින්න පුළුවන් නම් ඔන්න මතක් වෙනවා.
මට අයිති නැහැ කියලා
මම හිතන්නේ. හරි. මම මුලින්ම ඔන්න මතක් වෙනවා කියලා හිතට පෙන්නනවා. හරි. ඔන්න මතක් වෙනවා. ඒකට කියනවා අපි සිහිය පිහිටනවා. මම හිත කරන්නේ මොකද? මේක මතක් කරගන්න. ඊළඟට ඒක නුවණ පිහිටන මට්ටමක් තමයි මට අයිති නැහැ කියන්නේ. සිහිය කොයි නුවණ? ඒ දෙකම හිතෙන් හොඳයි අම්මා බොහොම හොඳයි ඒක කරගෙන.
සමහර වෙලාවට මම වෙනරන
මොඩ ගේන්නේ. අපි නෙවෙයි. තමන්ටම වෙන ගන්න. තුන් මේ මොඩකට පරණ ඒවා හිත හිතා. හරි. හරියටම හරි. නෑ ඒක කරන්නේ. ඒ බොහොම හොඳයි. මගේ මොඩකට මේ අතීතේ ඉවරයි මෙරිලා. දැන් නෑ මේ අතීත.
හොඳ වීර්යයක්
තියෙනවා
නේද? තමන්ගේ ගැන බලන්න. ඔව්. නෑ ඔබලත් තව කරන්න ඕන. ඒ හොඳ දෙයක්. පුළුවන් නේද අම්මට කරන්නේ? මොකක් හරි මතක් වෙනකොට ඕක වෙලා ඉවර නේ. මැරිච්ච දෙයක්
අපි සැරිසරි මුළුගුරෙක් ගෙන කියන මක්කෝ අම්මෙන් දැන් මං හතක් දාලා ඉන්න
තියෙන්නේ. මොනපුරා දැන් ඉවරයි ඒක අතීතේ. නේද මතක් වෙනකොට පෙන්නන්නේ මෙන්න මොන මොඩ ගෑණියෙක්ද මං අර මැරිච්ච එකක් ආයේ මතක් අතීතයක් මතක් කරගෙන මෙහෙ දුක් වෙන. දුකයි නේද මතක් වෙනකොට?
මතක් නැහැ දැන් බලන්න
මේ. ඒක පරණ දෙයක් මතක් වෙනින්න නේද? එතකොට මෙන්න මේ අම්මගෙන් අහගන්න. මොන මෝඩකමද?
දරුවෝ දැන් කසාද බඳලා දුන්නා. දුන්නට පස්සේ ඇත්තෙන්ම දැන් අපිට අයිතියක් තියෙන්නේ දැන්.
අයිතියක් නැහැ.
අයිතියක් නැහැ. මේ ඉන්නවා නම් දුකක් නැහැ.
ඔව්. මේ හිටියත් මතක් වෙනවා නම් ඉතින් දුකයි.
එතකොට
මතක් වෙන සරේට පෙන්නන්න ඕන ඔය පරණ දෙයක් නේ මතක් කරන්නේ. නේද? පරණ දෙය එලා ඉවරයි. අතීතය අදින්න වෑනේ දැන්. එතකොට ඔය පරණ දෙයක්. ඔය මැරිච්ච දෙයක් මතක් වෙනවා. මිය ගිය දෙයක්. අතීතය කියන්නේ දැන් මැරිලාද? මේ මොහොතේ නැහනේ නේද? එතකොට ඔය පරණ දෙයක් මතක් වෙනවා කියලා.
මෙතන තියෙන්නේ නේ 7:10යි.
දැන්
මාත්‍යස් නැති වුණා. දැන් මේගොල්ලන් ගැන හිතලා
වැඩන්නේ
නැහැ. ඔව්. කොහේ ඉන්නවද දන්නේ නැහැ. මම නෑනේ ආරංචිය. ඔව් වරාය ඇවිල්ලා කාපු සර්පයා වෙන්නත් පුළුවන්. වැඩන්නේ නැහැ. මම කියනවා තරහ වෙන්න ඕනේ. නෑ අපිට වෙන්න පුළුවන් දේවා. නේද? මේ ආසාවෙන් අල්ලගෙන හිටියට දැන් තරහකාරයෙක් වෙන්න පුළුවන්.
දැන් මට එක පුතයි ඉන්නේ මම හුඟක් ඉතින් ආදරෙන් පිටියා ඉඳලා ඉන්නේ. දැන් මට වැඩි නැතනම් බැලුවා මම නැවිලා ඉන්නවා. මම භාවනා කරගෙන යන තුරු දැසෙන් දැක්කම එයා කන්නට යනවා. කන්නට යාවි නැරිලා හිටියා කටත් ඇරගෙන.
ආ කොහොමද?
කවදාරිය මැරෙන්නේ?
නෑ ඕක තමයි හොඳම මරණ අවස්ථිතිය. Taman ආසන කරන මම අර ඇහුවේ මොනකරෝ ඉන්නාද කියලා දැන් මතක් කරලා මෙයා මැරිලා ඉන්න එක මතක් කරගන්න. දැන් මෙයා මැරුණා නම් මං මොකක් කරයිද? හන අම්මා කරන්න ඕන. හන්දද? දැන් මෙයා මැරිලා නම් මං
අඬනවද?
අඬන්න කවන්නේ. මැරිලා කියලා අඬන්න හොඳට. මම එහෙම මතක් වුණාට දුක නෑ. ඒගොල්ලෝ හොඳට ඉන්නවා කියලා නේ හිතන්නේ. නෑ හිතන්න ඕන මේ මෙයා මේ මොනපුරා ඇක්සිඩන්ට් වෙලා නැහ කාර් එකක හැදුවා කියලා මතක් කරගන්න.
ඒ තුන්දෙනා පුඩි.
ඒ පොඩි එක්කෙනෙක් කාර් එකක හැපුණා කියලා හිතන්න. හිතන්න ඕන. නැතුව මේක යන්න බෑ. හොඳද? දැන් මම මොකද කරන්නේ? අඬනවද? අඬන්න ඕන නෑ අඬන්න. එකපස්සේ හිතෙන් පෙන්නන්න ඔය දැන් අන්න හිත කරපු වැඩේ මාව ඇඬෙව්වා.
මේ මුල් දවසේ අහු දවසේ නම් ඇඬුණා.
ඊට පස්සේ ඉතින් එහෙම එහෙම බලන්න මේක කරලා. දැන් ඕක වෙන්න බැරි වැඩක්ද?
දැන්
එයාව වාහනයක හැපෙන එක වෙන්න බැරි වැඩක්ද? කොච්චර ළමයි හැපෙනවද වාහනවල? නේද? අපේ අයට වෙන්න පුළුවන්. නේද? ලෝකනේ ලෝකේ ධර්මතාවය නේද? මැරෙන්නේ නැති කෙනෙක් ඉන්නවද කවුරුද? නෑ. හැමෝම මැරෙන්නේ අර වයස 100ක් 120ක් ගිහින්ද? කවුරුත් යන්නේ දැන්.
ඉතින් පහක්
කීයක්
මරණ පහක්. මම
පොඩ්ඩක්
යන්න දෙන්න ගිලන්පත්
ඉතින්. හොඳයි හොඳයි හොඳයි. හරි.
අපි ඕන්නම් පොඩි විවේකයක්